නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අච්චරියං ආවුසෝ අබ්භූතං ආවුසෝ යාවංචිදං තේන භගවතා අරහතා සම්මා සම්බුද්ධේන සත්තානං නානා දිමුත්තිකා සුප්පටි විදිතා තීති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි පසුගිය වාර කීපයකදීම විපස්සනා මුල් කරගත්ත ධර්මදේශනා ගණනාවක් ඉස්සරහින් තියාගත්තා. ඒ සඳහා විවිධ සූත්‍ර අපි උපයෝගී කරගත්තා. ඊට පස්සේ උදාන සූත්‍රය මුල් කරගෙන ධර්මදේශනා දෙකක් පැවැත්තුවා. එහිදී පැමිණිච්ච එක කොටසක් තමයි මේ උච්ඡේදවාදය මුල් කරගත්ත යම්සි කරුණක්. එතකොට මේ උච්ඡේදවාදය පිළිබඳව අපි එහෙමනම් ටිකක් දැනගන්න, මේ මොකද්ද උච්ඡේදවාදය කියලා විමසන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ මේ විවිධ වාද, ඒ වගේමයි අපේ හිතවල හැටගන්නා විවිධාකාර අපි කියමු දෘෂ්ටි, මේ සියල්ල දුරු කරන දහමක් දේශනා කරලා තියෙනවා. ඒ නිසා මේ දෘෂ්ටි සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේගේ මේ සර්වඥතා ඥාණය අතිශය ඉහළයි. ඉතින් ඒ කාරණාව හොඳින් ඉස්මතු වෙන ප්‍රධානම සූත්‍රය තමයි දීඝනිකායේන පළවෙනිම සූත්‍රය. ඒ සූත්‍රයට නම දීලා තියෙන්නේ බ්‍රහ්මජාල සූත්‍රය කියලා. මේ බ්‍රහ්මජාල සූත්‍රය විශේෂයෙන්ම දෘෂ්ටි 62ක් ඉතාම පුළුල් ලන්දමින් විග්‍රහ කළා, විමසලා ඒ සියල්ල හැබැයි නිෂ්ප්‍රභා කරනවා. එතකොට ඒ දෘෂ්ටි 62 සම්බන්ධයෙන් යම් යම් කරුණු ටිකක් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තුලින් බුදුරජාණන් වහන්සේගේ මේ සර්වඥතා ඥාණය, උන්වහන්සේ මේ ලෝකයට කරපු මේ ඉතාම සූක්ෂම වූ මෙහෙය අපිට ටිකක් හඳුනා ගන්න පුළුවන්. මේකේ ඇත්තම කතාවේ මුල නිදාණය පොඩ්ඩක් අපි විමසලා බලුවොත්, එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ රජගහ නුවරත් නාලන්දා නුවරත් අතර මේ දීර්ඝ මාර්ගයක ගමන් කරන්න භික්ෂු සංඝයා සමග උත්සාහන්ත වෙනවා. ඒ කියන්නේ සෑහෙන දුර ගමනක් බුදුරජාණන් වහන්සේ වඩිනවා මේ භික්ෂු සංඝයා වහන්සේලාත් සමග. ඉතින් හැබැයි මේ භික්ෂු සංඝයාත් සමග බුදුරජාණන් වහන්සේ වැඩම කරනකොට ඒ අයත් එක්ක, නැත්නම් බුදුරජාණන් වහන්සේ සහ භික්ෂු සංඝයා වහන්සේලා සමග තවත් දෙදෙනෙක් එක්කහු වෙලා ඉන්නවා. ඒ තමයි සුප්පිය කියන පරිබ්‍රාජකයා සහ එයාගේ ගෝලයා, එයාගේ නම බ්‍රහ්මදත්ත. එතකොට මේ සුප්පිය කියන පරිබ්‍රාජකයාත් ඒ වගේමයි බ්‍රහ්මදත්ත කියන එයාගේ ගෝලයාත් බුදුරජාණන් වහන්සේ සහ සංඝයා වහන්සේලා සමග වැඩම කරන ගමන් කරනවා. හැබැයි ඒ දෙන්න අතර අමුතුම වන්දමේ කතාවක් තමයි යෙදෙන්නේ. ඒ තමයි සුප්පිය කියන පරිබ්‍රාජකයා බුදුරජාණන් වහන්සේටත් මහා සංඝරත්නයටත් දිගින් දිගටම දෝෂාරෝපණය කරනවා. يعني බුදුරජාණන් වහන්සේට යම් යම් දෝෂාරෝපණයක්, ධර්මයට යම් දෝෂාරෝපණයක්, සංඝයාට යම් දෝෂාරෝපණයක් කරනවා. හැබැයි එයාගේ ගෝලයා, ඒ තමයි බ්‍රහ්මදත්ත, එයා මේකට විරුද්ධව, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ ගායනා කරනවා, බුදුරජාණන් ධර්ම රත්නේ ගුණ වර්ණනා කරනවා, සංඝ රත්නේ ගුණ වර්ණනා කරනවා. ඉතින් මේ දීර්ඝ කාලේ මේ දීර්ඝ ගමන් මාර්ගයේ දිගටම දැන් මේ කටයුත්ත කෙරෙමින් යනවා. බුදුරජාන් වහන්සේටත් මහා සංඝරත්නයටත් මේ කතාව ඇහෙනවා. සමහර විට අපිට තේරෙන්න පුළුවන් දැන් මේ සංඝයා වහන්සේලායි බුදුරජාන් වහන්සේලායි බොහොම නිශ්ශබ්දතාවයට කැමති, නිහඬ බවට කැමති, වැඩි කලගෝසාවක් නැහැ. ඉතින් අතර හැබැයි මේ දෙන්නා, මේ පරිබ්‍රාජකයෝ දෙන්නා බොහොම ഘോഷාකාරීව මේ බුදුරජාන් වහන්සේට එක්කෙනෙක් බණිද්දී, අනිත් එක්කෙනා ප්‍රශංසා කරද්දී ඒ කතාව මේ බුදුරජාන් වහන්සේ සහ සංඝ පිරිසට ඇහෙනවා වෙන්න පුළුවන්. මේ විදිහට යන අතරේ එක්තරා අවස්ථාවකදී දැන් මේ අතරමඟ හම්බ වෙනවා අම්බලට්ටිකා කියලා එක්තරා උයනක්. එතෙන්දී බුදුරජාන් වහන්සේ මේ භික්ෂු සංඝයා සමග රාත්‍රී ගත කරනවා. එතකොට මේ ඒ අවස්ථාවේදීත් අර දෙන්න අර කතාවම එහෙම දිගටම කරගෙන යනවා. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේට බණින එක සුප්පිය පරිබ්‍රාජකය කරනවා, බුදුරජාන් වහන්සේට ප්‍රශංසා කරන එක, ඊට ප්‍රතිවිරුද්ධ බුදුරජාන් වහන්සේට ප්‍රශංසා කරන එක එයාගේම ගෝලයෙක් වෙච්ච මේ බ්‍රහ්මදත්ත විසින් කරගෙන යනවා. දැන් මේ රාත්‍රිය ගත වුණාට පස්සේ පහුවෙන්දා උදේ දැන් මේ භික්ෂු සංඝයා වහන්සේලා අතර එක්තරාන්දමක කතාවක් ඇති වෙනවා. ඒ කතාව තමයි මම පොඩ්ඩක් මාතෘකා වශයෙන් තබා ගත්තේ. ඒ තමයි යාවංචිදං අච්චරියං ආවුසෝ අබ්භූතං ආවුසෝ යාවංචිදං තේන භගවතා අරහතා සම්මා සම්බුද්ධේන සත්තානං නානාදි මුක්තිකා මුක්තිකතා සුප්පටි විදිතා. මේ ආශ්චර්යයක් හැවත්නි, මේක පුදුමාකාර අද්භූත වූ දෙයක්. මේ භාගතුන් වහන්සේ පුදුම විදිහට මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ සත්වයන්ගේ නානා මුද්ධිකතාවය හොඳින්ම දැනගෙන අපිට දේශනා කරලා තියෙනවා. නානාදි මුක්තිකතා. දැන් මේ මොකද්ද මේ නානාදි මුක්තිකතා කියන්නේ? දැන් මෙතන තියෙන්නේ තනිකරම මේ එක එක අයගේ තියෙන එක එක අදහස්. සමහර විට ඒ සම අදහස් තියෙන පිරිස එකට එකතු වෙනවා. මීට කලිනුත් අවස්ථාවකදී මේ පිංගුතුන්ට සමහරට මතක ඇති, බුදුරජාන් වහන්සේ දකිනවා ඇතැම් භික්ෂූන් වහන්සේලා පිරිසක් සාරිපුත්ත මහරහතන් වහන්සේත් එකට සක්මන් කරනවා. තවත් භික්ෂූන් වහන්සේලා පිරිසක් මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් එකට සක්මන් කරනවා. තවත් භික්ෂූන් වහන්සේලා පිරිසක් ආනන්ද ස්වාමීන් වහන්සේත් එකට සක්මන් කරනවා. තවත් භික්ෂූන් වහන්සේලා පිරිසක් මහා කාශ්‍යප මහරහතන් වහන්සේත් එකට සක්මන් කරනවා. ඉතින් මේ අවස්ථාවේදී බුදුරජාන් වහන්සේ කියනවා, දැන් ඒ ගුණයන්ට ඒ කුසලතාවයන්ට යම්සි නැඹුරුවක් ඇල්මක් තියෙන පිරිස තමයි ඊට අදාළ හොඳම සාධකයක් වෙන යම්කිසි නිදර්ශනයක් වෙන ඒ ස්වාමීන් වහන්සලා එක්ක මේ එක්ව හැසිරෙන්නේ. ඒ කියන්නේ ප්‍රඥාවට ිතාම කැමති බහුල පිරිසක් ඔන්න සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේත් එක්කට සක්මන් කරනවා. මුගලන් මහරහතන් වහන්සේගේ තියෙන ඒ ඉද්ධි ප්‍රාතිහාර්ය පැත්තට කැමති පිරිසක් ඔන්න උන්වහන්සේත් එක්කට සක්මන් කරනවා. සමහර විට මේ දුතාංගාදී ඒ සම්බන්ධයෙන් කැමැත්තක් තියෙන පිරිසක් මහා කාශ්‍යප මහරහතන් වහන්සේත් එක්ක එකට සක්මන් කරනවා. ඔය වගේ ඒ කියන්නේ මේ පිරිස් අතර එක්හසු වීමේදී එකතකින් මේ අපි අතර තියෙනවා යම්කිසි එක එක පැති වලට නැඹුරුවක් අපේ හිතවල. ඒ නැඹුරුවට අදාළ, ඒ නැඹුරුවට කැමති, ඒ හා සමාන නැඹුරුවක් තියෙන පිරිසක් තමයි අපිට එකතු වෙන්නේ. දැන් මෙතෙන්දිත් මේ බුදුරජාන් වහන්සේගේ මේ තියෙන ගුණයක් විදිහට, කුසලතාවයක් විදිහට භික්ෂුන් වහන්සේලා අතර කතා සංවාපයක් ඇති වෙනවා. ඒ තමයි මේ එක එක අයගේ තියෙන මෙන්න මේ විවිධ නැඹුරු වීම. ඒ හිත ඇතුලේ තියෙන මේ විවිධාකාර අන්දමේ ඒ යෙදීම් සම්බන්ධයෙන් බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා. මේක හරිම ආශ්චර්යයක්. ඉතින් මේ අන්දමින් කතා කරමින් ඉන්න අතරේ තමයි බුදුරජාන් වහන්සේ මේ පිරිස අතරට වැඩම කරන්නේ. ඉතින් එතකොට උන්වහන්සේ අහනවා, මහණෙනි කුමක්ද මං එන්න පළමුව කරපු කතාව? එතකොට මේ භික්ෂුන් වහන්සේලා මෙන්න මේ කාරණාව ඉදිරිපත් කරනවා. අපි බුදුරයන් වහන්සේගේම ගුණ සම්බන්ධයෙන් මේ කතා කර කර හිටියේ, මෙන්න මේ වගේ බුදුරයන් වහන්සේ දේශනා කළා තියෙනවා කියලා මේ කාරණාව කිව්වහම බුදුරයන් වහන්සේ ඊට වෙනත් පැත්තකින් දැන් මේ කරුණ සම්බන්ධයෙන් සෑහෙන ගැඹුරු කාරණා රාශියක් ඉදිරිපත් කරනවා. ඒ තමයි දැන් මේ බුදුරයන් වහන්සේට කරන වර්ණනාව, මේ අනිත්‍යය එක්ක බුදුරජාන් වහන්සේට කරන වර්ණනාව හුඟක් වෙලාවට මෙන්න මේ සීලය මත පදනම් වෙලයි ඒ අය කරන්නේ. ඒ අයට තේරෙන්නේ නැහැ මේකේ තියෙන ඊට වඩා ගැඹුරක්, බුදුරජාන් වහන්සේ කරපු මෙහෙය සම්බන්ධයෙන් ඊට වඩා ගැඹුරක් ඒ අයට හුඟක් වෙලාවට තේරෙන්නේ නැහැ. බුදුරජාන් වහන්සේගේ සීලය සම්බන්ධයෙන් යම්සි වර්ණනාවක් කරනවා. දැන් එතකොට භික්ෂූන් වහන්සේලා අතර මේ බුදුරජාන් වහන්සේගේ තිබිච්ච ඒ හැකියාව නැත්නම් මේ එක එක අයගේ තියෙන එක එක ඒ නැඹුරු වීම සම්බන්ධයෙන් ඇති වුණ කතා සංවාපයේදී දැන් බුදුරජාන් වහන්සේ ඇවිල්ලා තවත් පැත්තක් භික්ෂුන් වහන්සේලාට කියලා දෙනවා. ඒ තමයි මේ සාමාන්‍ය පෘථග්ජන මිනිස්සයෝ බුදුරජාන් වහන්සේට වර්ණනා කරන්න මේ ඇත්ත වශයෙන්ම වර්ණනා කළ යුතු තරම් දේවල් අල්ලගෙන නෙමෙයි. බුදුරජාන් වහන්සේට වර්ණනා කරන්න විශේෂයෙන්ම සීලය අල්ලගෙනයි. ඒතර මේ සීලය සම්බන්ධයෙන් සෑහෙන විස්තරයක් මෙම සූත්‍රයේ අන්තර්ගත වෙනවා. මොකද මේ සීලක්ඛන්ධ කොටසටයි මේ බ්‍රහ්මජාල සූත්‍රය අන්තර්ගත වෙලා තියෙන්නේ. ඒ නිසා බුදුරජාන් වහන්සේ ආරක්ෂා කරන සීලය, ඒ වගේම උපසම්පදා භික්ෂූන් වහන්සේලා ආරක්ෂා කරන සීලය සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් මේ බ්‍රහ්මජාල සූත්‍රයට අන්තර්ගත වෙලා තියෙනවා. අපි ඒකට පිවිසෙන්න කලින් අපි තව කාරණාවක් පොඩ්ඩක් මතක් කරගමු. දැන් මේ අපි දන්නවා මේ ගිහි පිරිස් අතර විවිධාකාර අන්දමේ කලකෝලාහල ඇති වෙනවා. සමහරට අඩදබර ඇති වෙනවා. සමහර විට ඕනෝන් අතර විරසක වීම ඇති වෙනවා. එහෙමත් නැත්නම් වචන වලින් යම් යම් කතා හෝමාරු සිද්ධ වෙනවා. එතකොට තේරෙනවා මේ ගිහි පින්වතුන් අතර මෙහෙම සිද්ධියක් තියෙනවා. පෘථග්ජන මිනිස්සයෝ කැමති ඉතින් බොහොම සමගියෙන් ඉන්න. ඒ වුණාට හැබැයි සමගියෙන් ඉන්න හරි අමාරුවක්, බැරි කමක් පේන්න තියෙනවා. නිතරම ඉතින් අඩදබර, විවිධාකාර මුසාවාදයන් එහෙමත් නැත්නම් සමහර විට එන කොටා ගැනීම ඒවා බහුලව තමයි වාසය කරන්නේ. ඉතින් මොකද්ද මේකට හේතුව? ඉතින් මේ ප්‍රශ්නේ ඇත්තම විවිධ තැන්වලදී විවිධ ආය විසින් බුදුරජාන් වහන්සේගෙන් අහනවා. උදාහරණයක් වශයෙන් චක්‍රදේවේන්ද්‍ර ඇවිල්ලා මේ ප්‍රශ්නේ අහනවා. ස්වාමීනි මේ මිනිස්සු කැමති බොහොම ප්‍රියශීලීව වාසය කරන්න. සමගි සම්පන්නව වාසය කරන්න. නමුත් ඇයි මේ අය නිතරම එන කොටා ගන්න? ඇයි මේ අය නිතරම අඩදබර කරන්නේ? ඇයි මේ අයට නිතරම සමගියෙන් ඉන්න බැරි කමක් තියෙන්නේ කියන මේ ප්‍රශ්නේ අහනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඉතාම සරල හැබැයි ගැඹුරු පිළිතුරක් මෙතෙන්දී සපයනවා. මේ ඊර්ෂ්‍යාව සහ මසුරුකම නිසා තමයි මෙන්න මේ ප්‍රශ්න ඇති වෙන්නේ කියලා. ඉතින් ඒක බැලුව බැලමට හිතා ගන්නත් ඒ තරම්ම අමාරු නැහැ. මොකද දැන් අපි මේ විවිධාකාර දේවල් සම්බන්ධයෙන් අපි ඕනෝන්ගේ හිතවල විවිධ ආසාවන් තියෙනවා. ඉතින් හැමෝම හැබැයි ආසා කරන්නේ මේ බොහොම සීමිත වූ අපි කියමු ඉතාම සීමිත වූ වස්තු සම්භාරයකට තමයි අපි හැමෝටම ආසා කරන්න වෙලා තියෙන්නේ. මේවා අප්‍රමාණ වශයෙන් නැහැ. ඉඩකරම් මේවත් ඉඩකරම් මේවා යාන වාහන වේවා වතුර ටික වේවා එහෙම නැත්නම් අපි කියමු අමුදරුවන් වේවා. ඉතින් මේ හැමදේම අපි හැමෝම ආසා කරන දේවල්. හැබැයි ඒවා බොහොම සීමිතයි. මම ඇලුම් කරන දෙයටම ඔන්න තවත් කෙනෙක් ඇලුම් කරනවා. ඉතින් එතකොට මම ඇලුම් කරන දේ මට නොලැබී වෙන කෙනෙක් ලබාගෙන ඒක පරිහරණය කරද්දී මගේ හිතේ ඊර්ෂ්‍යාවක් ඇති වෙන්න පුළුවන්. කෙනෙක්ගේ හිතේ ඊර්ෂ්‍යාවක් ඇති වෙන්න පුළුවන්. ඒතර ඒ ඊර්ෂ්‍යාව මගින් පොළඹවන ලද තැනැත්තා ඇති අනිත් අයත් එක්ක අනිත් කෙනත් එක්ක යම්කිසි මත ගැටුමක් එමත් අඩදබඩයක් ඇති කරගන්න පුළුවන්. අනිත් පැත්තට තමයි අනිත් පැත්තට සිද්ධ වෙන දේ තමයි මම කැමති දේ දැන් මට ලැබිලා තියෙනවා නම් ඒක මම පරිහරණය කරනවා. ඒ පරිහරණය කරද්දී මම කැමති නෑ ඒක තවත් කෙනෙක් එක බෙදා හදා ගන්න. අපි කියනවා මසුරුකම කියලා. ඉතින් එතකොට මම ලබාගත් දේ, මම අයත් කරගත් දේ, මම අයිති කරගත් දේ මම තනියම පරිහරණය කරන්න කැමති, අනිත් අයත් එක බෙදා හදා ගන්න කැමති නැහැ. එතකොට ඒ මසුරුකම මුල් කරගෙනත් යම් යම් බඩදබර ඇති වෙනවා. දැන් ඊට පස්සේ ඉතින් මේ කාරණාව ඉතින් අපිට මේ විදිහට තේරුම් ගන්න පුළුවන්. තවත් පැත්තකින් ওই ප්‍රශ්නේම මහා කච්චාන මහරහතන් වහන්සේගෙන් අහපු වෙලාවකදී උන්වහන්සේ දෙන පිළිතුර තමයි මේ විවිධාකාර කාමයන් මුල් කරගෙන තමයි මේ ගිහි පිරිස අතර අඩදබර ඇති වෙන්නේ. වෙයි ඒ අවස්ථාවේදී ඒ ප්‍රශ්නයට එහා ගිහිල්ලා ඒ ප්‍රශ්නේ නගපු කෙනාම තවත් ප්‍රශ්නයක් නගනවා. එහෙනම් මේ කාමයන් ඉවත් කරපු නැත්නම් අබිනිෂ්ක්‍රමණයක් කරපු ගිහිගේ අතහැරපු පැවිද්දන් අතර අඩදබර ඇති වෙන්නේ කොහොමද? දැන් අපි දන්නවා භික්ෂුන් වහන්සේලා අතරත් විවිධාකාර අඩදබර තියෙනවා. ඒ අය අතරත් විවිධාකාර ගැටුම් තියෙනවා. බ්‍රාහ්මණීන් අතරත් විවිධ ගැටුම් තියෙනවා. ඒ වගේ අර සාමාන්‍ය කාමභෝගී ජීවිතයක් ගත නොකර ඉන් එහා වෙනත් පැත්තක් ආධ්‍යාත්මික පැත්තක් වෙතර නැඹුරු වෙච්ච පිරිස අතරත් ඒත් ප්‍රශ්න තියෙනවා. ඉතින් එහෙනම් මොකද ඒකට හේතුව? ඔන්න ඒ වෙලාවේ තමයි තාම වටිනා පිළිතුරක් මහා කච්චාණ මහරහතන් වහන්සේ සපයන්නේ. උන්වහන්සේ කියනවා ඒ වැති වෙන්න ප්‍රධාන හේතුව තමයි මේ විවිධාකාර දෘෂ්ටි. විවිධාකාර මතවාද. එතකොට මේ මිනිස්සයෝ කාමභෝගී ජීවිතෙන් ඉවත් වෙලා ආධ්‍යාත්මික ජීවිතයක් වෙතර නැඹුරුනාට මොකද? දැන් මේ ආධ්‍යාත්මික ජීවිතය තුළ ගත කරද්දී ඒ අයගේ හිතවල විවිධාකාර කාරණා සම්බන්ධයෙන් විවිධ අදහස් පහළ වෙනවා. ඒ අදහස් එකිනෙකට සමහරට සමාන වෙන්න පුළුවන්, සමහරට ප්‍රතිවිරුද්ධ වෙන්නත් පුළුවන්. තර් මේ විවිධ අදහස් නිසා, විවිධ මත නිසා, විවිධාකාර දෘෂ්ටි නිසා ඔවුනොන් අතර පුදුම විදිහට එකතකින් කියනවා නම් මත, එහෙමත් නැත්නම් ගැටුම්, එහෙමත් නැත්නම් විවාද ඔය වගේ ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් ඒ කියන්නේ අපි ආධ්‍යාත්මික ජීවිතේට නැඹුරුනත් මොකද? එතනදිත් ප්‍රශ්න හට නොගන්නව නෙමෙයි. ඒ අපි ආධ්‍යාත්මික ජීවිතය තුළ ගමන් කරද්දිත් අපිට වැටහෙන ආකාරය, තවත් කෙනෙකුට වැටහෙන ආකාරය 100%ක් සමාන නොවෙන්න පුළුවන්. තොර අපිට වැටහෙච්ච ආකාරය අපි දැඩිව ග්‍රහණය කරගන්න ගියොත් ඒක මුල් කරගෙන තවත් කෙනෙක්ගේ මතයක් එක්ක, තවත් කෙනෙක්ගේ අදහසක් එක්ක, තවත් කෙනෙක්ගේ දෘෂ්ටියක් එක්ක ගැටෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ ආධ්‍යාත්මික ජීවිතයට නැඹුරු වෙච්ච බොහෝ පිරිස අතර මෙන්න මේ ප්‍රශ්නය දකින්න ලැබෙනවා. ඒතොර මෙන්න මේ ප්‍රශ්න ටික විසඳන ආකාරයක්, ඒ සියලු විවිධ දෘෂ්ටීන් බැහැර කරන ආකාරය තමයි අතර මේ බ්‍රහ්මජාල සූත්‍රය තුළ පුළුල්ව විස්තර වෙන්නේ. ඊට කලින් තමයි මේ බුදුරජාණන් වහන්සේ පොඩ්ඩක් මතක් කරන්නේ මේ උන්වහන්සේට ප්‍රශංසා කරන අය, උන්වහන්සේට නිඳා කරන අය ඒකට සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ හැබැයි සීලය. ඒව හැබැයි බොහොම සරල දේවල්. ඒ තරම් මහා ලොකුවට බුදුරජාන් වහන්සේට වර්ණනා කරන්න තරම් වටින දේවල් නෙමෙයි. හැබැයි ඉතින් ඒක තමයි මුල් 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 තැන තියාගෙන මේ සාමාන්‍ය පෘථග්ජන මිනිස්සෙන් කතා කරන්නේ. අපමත්තකං කෝ පනේතම් භික්ඛවේ ඕරමත්තකං සීලමත්තකං යේන පුතුජ්ජනෝ තථාගතස්ස වන්නං වදමානෝ වදෙයි. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේගේ ගුණ කියන මේ යම්කිසි පුහුදුන් සත්වයින් විසින් මේ ඉතාම අල්ප මාත්‍ර වූ දෙයක් තමයි ගුණ වශයෙන් දේශනා කරන්නේ, ගුණ වශයෙන් වර්ණනා කරන්නේ. එයාට තේරෙන්නේ නැහැ බුදුරජාන් වහන්සේගේ ඒ ගැඹුරු අර්ථයකින් උන්වහන්සේ විසින් කරන ලද මෙහෙය එයාට තේරෙන්නේ නැහැ. ඒකේ මේ අපි පොඩ්ඩක් මේක විමසලා බලමු. සීලය සම්බන්ධයෙන් කොහොමද බුදුරජාන් වහන්සේට වර්ණනා කරන්න කියලා. පාණාතිපාතම් පහාය පාණාතිපාතා පටිවිරතෝ සමනෝ ගෝතමෝ නිහිත දණ්ඩෝ නිහිත සත්තු ලජ්ජී දයාපන්නෝ සබ්බ පාන භූත හිතානුකම්පී විහෙරති इति इति වාහි භික්කවේ පුතුජනෝ තථාගතස්ස වන්නං වදමානෝ වදෙයි. බුදුරජාන් වහන්සේ දේශනා කරන මේ තථාගතයන් වහන්සේ සර්වඥයන් වහන්සේ ප්‍රාණඝාතයෙන් ඈත් වෙලයි වාසය කරන්නේ. ඉතින් උන්වහන්සේ මේ බැහූ දඬු මේ දඬු මුගුරු, ඒ කියන්නේ පැත්තක තියපු දඬු මුගුරු සහිතවයි වාසය කරන්නේ. මේ කිසිසේත්ම කලකෝලාහල වලට ඉදිරිපත් වෙන්නේ නැහැ. රණ්ඩු සරවල් වලට ඉදිරිපත් වෙන්නේ නැහැ. එහෙම උන්වහන්සේ ලජ්ජී දයාපන්නෝ සබ්බ පාන භූත හිතානුකම්පී විහෙරති. ඉතින් සියලු දෙනා කෙනෙම බොහොම දයානුකම්පාවෙන් යුක්තව මේ පව් කරන්න සත්තු මරන්න ලැජ්ජාවෙන් යුක්තව හැම කෙනාම කෙරෙහිම යම්සි දයාවකින් යුක්තව තමයි වාසය කරන්නේ. මෙන්න මේ විදිහට බුදුරජාන් වහන්සේ මේ සත්තු මරන්නේ නැහැ කියලා වර්ණනා කරනවා. ඉතින් අපිට තේරෙනවා ඉතින් මේක මේ බැලුවාම ඉතින් මේක සරල දෙයක්. සත්තු මරන්නේ නැති ගිහියෝ ඕන තරම් ඉන්නවා. ඉතින් බුදුරජාන් වහන්සේට යම්කිසි කෙනෙක් අනේ බුදුරජාන් වහන්සේ සත්තු මරන්නේ නැහැ කියලා ඉතින් වර්ණනා කරනවා නම් ප්‍රශංසා කරනවා නම් ඒක ඒ තරම්ම වර්ණනා කරන්න තරම් ඉතාම ශ්‍රේෂ්ඨ ගුණයක් නෙමෙයි. ඒ වගේම බුදුරයන් වහන්සේට වර්ණනා කරන ප්‍රශංසා කරන පිරිස් අදින්නා දානම් පහය අදින්නා දානා පටිවිරතෝ සමනෝ ගෝතමෝ කියලා ඔන්න වර්ණනා කරනවා. මේ බුදුරයන් වහන්සේ දුන් දෙයක් විතරයි අරගන්නේ. සොරකම් කරන්න යන්නේ නොදුන් දෙයක් අරගන්න යන්නේ කියලා වර්ණනා කරනවා. අබ්‍රහ්මචරියන් පහය බ්‍රහ්මචාරී සමනෝ ගෝතමෝ. ତොර මේ මෛතුන සේවනයේකයේ දෙන්නේ නැතුව මේ ග්‍රාම්‍ය වූ ඒ කාම සේවනයේකේ දෙන්නේ නැතුව භාගතුන් වහන්සේ බ්‍රහ්මචර්ය ජීවිතයක් ගත කරනවා කියලා උන්වහන්සේට ප්‍රශංසා කරනවා. මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතෝ සමනෝ ගෝතමෝ. මේ බොරු කියන එකෙන් වැළකීලා බොරු කියන්නේ නැතිව උන්වහන්සේ සත්‍යවාදීව සත්‍යයම කතා කරමින් වාසය කරනවා. ඒ වගේම උන්වහන්සේගේ වචන සම්බන්ධයෙන් ටිකක් විස්තර වෙනවා. සත්‍යවාදී සත්‍ය සන්දෝ තේතෝ පච්චයිකෝ අවිසංවාදකෝ. අපර මේ ලෝකය බෙදන්න යන්නේ නැතුව ගැටුම් ඇති කරන්න යන්නේ නැතිව ඒ වගේම සත්‍යම කතා කරමින් නිවැරදි දේම කතා කරමින් තමයි භාග්‍යවත් වූ බුදුරජාන් වහන්සේ වාසය කරන්නේ. පිසුණං වාචම් පහය පිසුණාය වාචාය පටිවිරතෝ සමනෝ ගෝතමෝ. ඒතර මේ පිසුණු බස් කේලම් කියන්නේ යන්නේ එක තැනකින් අහගෙන තව තැනකට කියනවා. එතනින් අහගෙන තවත් තැනකට කියනවා. ඒතර මේ සමගි සම්පන්නව හිටිය පිරිස් අතර මත ගැටුම් ඇති වෙනවා. ඒ සමගි සම්පන්නව හිටිය පිරිස් බෙහෙද වෙන්න පටන් ගන්නවා. ඉතින් එහෙම ඒ කේලම් කියන එකක් බුදුරජාන් වහන්සේ කරන්නේ නැහැ කියලා ඔන්න බුදුරජාන් වහන්සේට වර්ණනා කරනවා. පරුසං වාචම් පහාය පරුසාය වාචාය පටිවිරතෝ සමනෝ ගෝතමෝ. මේ බුදුරජාන් වහන්සේ පරුස වචන පාවිච්චි කරන්නේ නැහැ. රළු වචන, හිත රිදෙන වචන, සැර වචන පාවිච්චි කරන්නේ නැහැ. ඒ වෙනුවට අහන්න ප්‍රිය වචන තමයි කනට ප්‍රේමණීය වචන, කනට ඇහෙන විතාම මේ කනට ප්‍රණීත වචන තමයි උන්වහන්සේ කතා කරන්නේ. සම්පප්පලාපම් පහය සම්පප්පලාපා පටිවිරතෝ සමනෝ ගෝතමෝ. තේරුමක් නැති වචන බුදුහාමුදුරු කතා කරන්නේ නැහැ. අර්ථයක් ඇති දෙයක් තමයි කතා කරන්නේ. ඒකත් කතා කරන්නේ කාලේන සාපදේශං පරියන්තවතින් අත්ථ සංහිතද්දි. ඊටාම අර්ථ සංවත්, ඊටාම අර්ථ සම්පන්න, ඒ වගේමයි නිවැරදි කාලයේදී ඊටාම යම්කිසි හොඳ උපදේශයක් සහිත අනිත් අයට ප්‍රයෝජනයක් සහිත වචනයක්මයි උන්වහන්සේ කතා කරන්නේ. තේරුමක් නැති දේවල් කතා කරන්නේ නැහැ. ඉතින් මේ විදිහට අපි මේ දන්න සිල්පද ටික ගැන ඉතින් කෙනෙක් බුදුරජාන් වහන්සේට වර්ණනා කරනවා කියලා බුදුරජාන් වහන්සේම ඉතින් මේ ටිකක් මේ සීලය සම්බන්ධයෙන් තමයි දැන් මේ විස්තර කරගෙන යන්නේ. අපි කියනවා මේකට චූල සීලය කියලා. කියන්නේ සීලේ නම් මූලිකම කොටස් ටික මෙතන අන්තර්ගත වෙනවා. බීජගාම බුතගාම සාරම්භ සාරම්භා පටිවිරතෝ සමනෝ ගෞතමෝ. දැන් අනිත් අය නම් ගිහි පින්වතුන් නම් සමහර විට දැන් ටික ටික මේ ගැඹුරකට යන්නේ මේ ඇට ಜಾති හැම විනාශ කරන හැටි, ඒවා නැත්තම් කඩා බිඳ දාන හැටි, නැත්තම් කුඩු කරන හැටි, ගස්කොලන් කපලා දාන හැටි මේ වගේ දේවල් සින් සාමාන්‍යයෙන් සිද්ධ වෙනවා. ඒවැය ප්‍රයෝජන සඳහා ඒ සඳහා කටයුතු කරනවා. නමුත් මේ භාග්‍යතුන් වහන්සේ එහෙම අඩුතරමින් ඇටයක්වත් පන තියෙන දෙයක් ඇටයක්වත් කඩන්නේ බිඳින්නේ විනාශ කරන්නේ නැහැ. අත්තක්වත් කඩන්නේ බිඳින්නේ විනාශ කරන්නේ නැහැ. ගහක් කපන්නේ බිඳින්නේ විනාශ කරන්නේ නැහැ. ඉතින් මේ විදිහට මේ සාමාන්‍ය මේ ලෝකේ තියෙන තුරුලතා සම්බන්ධයෙන්, බීජ සම්බන්ධයෙන්, ඒ පැලවෙන දේවල් සම්බන්ධයෙන් කොහොමද මේ සීලයෙන් උන්වහන්සේ ආරක්ෂා වෙන්නේ? විකාල භෝජන, නච්ච ගීත වාදිත විසුක දස්සන, මාලා ගන්ධ විලේපන. මේ අපි දන්න තව පැත්තක් ඉතිහාසෙ ඉදිරිපත් වෙන්නේ මේ විකාල භෝජනේ. ඉතින් සාමාන්‍යයෙන් නම් මිනිස්සු කැමති කැමති වෙලාවක ආහාර ගන්නවා. උදේට ආහාර ගන්නවා, දවල්ටත් ආහාර ගන්නවා, රාත්‍රියටත් ආහාර ගන්නවා, සමහරට අතරමැදදීත් ආහාර ගන්නවා. නමුත් මේ බුදුරජාණන් වහන්සේ එහෙම නෙමෙයි, කාලයේදී විතරයි ආහාර ගන්න. සමහරට එක වෙලයි. ඉතින් මේ විදිහට මේ විකාල භෝජනයෙන් වැළකීලා තමයි මේ භාගතුන් වහන්සේ වාසය කරන්නේ. නච්චගීත වාදිත විසුක දසන පටිවිරතෝ සමනෝ ගෞතම. ඉතින් අපි නම් තිරූප වාහිනී බලනවා, ඊළඟට චිත්‍රපටි බලනවා, සංගීත සාදර්ශන බලනවා, විවිධාකාර උසුළු විසුළු බලනවා, අන්තර්ජාලයේ බලනවා. ඉතින් අපි උඟක් දේවල් බලලා අපේ හිත පිනවන්න, ඇහැ පිනවන්න වෑයම් කරනවා. නමුත් ඒ බඳු ඒ අපි කියන එන්ටර්ටේන්මන්ට් කියලා, අපි මේ විනෝද වෙන පැත්ත, මේ හිත විනෝද කරන්න, හිත සතුටු කරන්න කියලා ඇහැපිනවීමක්, කනපිනවීමක් උන්වහන්සේ කරන්නේ නැහැ. මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණාඨාන පටිවිරතෝ සමනෝ ගෞතම. ඉතින් අපි සාමාන්‍යයෙන් දන්නවා, ඉතින් මල් ගන්ධ විලවුන් දලනවා. ඉතින් මේ කාලේ නම් මල් පැලඳීම කෙසේ වෙතත් විවිධාකාර ගන්ධ විලඳුන්, ගන්ධ විලවුන් ඉතින් පරිහරණය කරනවා. නමුත් එහෙම මේ කය සැරසීමක් හෝ එකාතකින් තමාගේ කය සුවඳවත් කිරීමක්, ආටෝප කිරීමක්, ඒ කිසිම දෙයක් භාගතුන් වහන්සේ කරන්නේ නැහැ. උච්චාසයන මහාසයන පටිවිරතෝ සමනෝ ගෞතම. එතකොට මේ සාමාන්‍යයෙන් අපි කියන විවිධාකාර සුඛෝපභෝගී දේවල්, ශ්‍රමණ භාවයට නොගැලපෙන ඒ බඳු සුඛෝපභෝගී දේවල් පරිහරණයෙන් පුළුවන් තරම් ඈත් වෙලා කටයුතු කරනවා. ජාත රූප රජිත පටිග්ගහන පටිවිරතෝ සමනෝ ගෞතම. එතකොට මේ මුදල් ආදී දේ පරිහරණයෙන් සම්පූර්ණයෙන්ම වැළකිලා, මුදල් පරිහරණයෙන් වැළකිලා, රන් රුධි මුතුමැණික් ආදී ඒ දේවල් වලින් වැළකිලා වාසය කරනවා. දැන් මේ තවත් එහාට ගියාම දැන් මේක මේ ටික 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 මේ භික්ෂු සීලය, එහෙමත් නැත්නම් උපසම්පදා සීලය හා සම්බන්ධ දේවල් දැන් ටික ටික ඉදිරිපත් වෙනවා. ඉතින් ඒක එනවා විවිධ සතුන් පිළිගැනීම, දැසි දසුන් පිළිගැනීම, ඒ වගේ ඊළඟට කෙත්වතු පිළිගැනීම, ඒ වගේ දෙයක්වත් උන්වහන්සේ කරන්නේ නැහැ කියලා. දැන් මේ මේවා කියලා තමයි මේ බුදුරජාන් වහන්සේට තථාගතස්ස වන්නං වදමානෝ වදී. යම්සිකෙනේ බුදුරජාන් වහන්සේව වර්ණනා කරනවා නම්, උන්වහන්සේට ප්‍රශංසා කරනවා නම්, ප්‍රශංසා කරන්න ඉස්සරහින් තියාගන්නවා සීලය. හැබැයි බුදුරජාන් වහන්සේ ඒක ඒ තරම් අගය කරන්නේ නැහැ. ඒක තමයි ප්‍රධාන කාරණාව. මේ සෑහෙන විස්තරයක් එනවා. හැබැයි මේ එක එකක් ගානේ බුදුරජාන් වහන්සේ මතක් කරන්නේ මොකද්ද? මේවා මේ සරල දේවල්. මේ ඒ තරම්ම බුදුහාමුදුරුවන්ට වර්ණනා කරන්න තරම්, ප්‍රශංසා කරන්න තරම් වටින දේවල් නෙමෙයි. ඊට වඩා ගැඹුරක්, ඊට වඩා ප්‍රබල සේවයක් උන්වහන්සේගේ අතින් සිද්ධ වෙලා තියෙන හැබැයි අපිට ඒ ගැන ඒ තරම් අවබෝධයක් නැහැ. ඊළඟට මජ්ක්‍ධිම සීලය. අර කලින් ඉදිරිපත් කරපු චූල සීලයම තව ටිකක් විස්තර විභාග වශයෙන් මේ මජ්ක්‍ධිම සීලය විදිහට මේ බ්‍රහ්මජාල සූත්‍රයේදී ඉදිරිපත් වෙනවා. ඒ බීජගාම භූතගාම සමාරම්භා පටිවිරතෝ සමනෝ ගෞතමෝති. විවිධ අන්දමින් ඒ බීජයන් පරිහරණය කිරීම, බීජ විනාශ කිරීම, පැල කිරීම, මේ එහෙමත් නැත්නම් ඒවට කඩ, ඒවා කඩතුළු කිරීම, ඒවායින් යම් යම් දේවල් තනා ගැනීම, පිටි කිරීම, ඒ වගේ নানা ප්‍රකාර දේවල් තියෙනවා. ඉතින් ඒවා මොකක්වත් කරන්න යන්නේ නැහැ. සංනිධිකාර පරිභෝගා පටිවිරතෝ සමනෝ ගෞතමෝ. දැන් අපි දන්නවා අපි සාමාන්‍යයෙන් දේවල් රැස් කරනවා. හිතමු අපි උදේ ගත්ත ආහාරය රාත්‍රියේ සමහරට ගබඩා කරන්න පුළුවන් නම් එහෙම ගබඩා කරගෙන ඊළඟ දවසෙත් පාවිච්චි කරනවා. නමුත් මේ බුදුරජාන් වහන්සේ එහෙම ආහාර වේවා, අනිකුත් දේවල් වේවා එහෙම රැස් කිරීමක් නැහැ. ගබඩා කිරීමක් නැහැ. ඕක ඇත්තරම භික්ෂූන් වහන්සේලාට එහෙමත් නැත්නම් උපසම්පදා භික්ෂූන් වහන්සේලාට එක පැත්තකින් තියෙන එක සීලයක්, එක නැත්නම් ශික්ෂා පදයක්, සංවිධිකාරක ශික්ෂා පදය කියලා කියනවා. ඒකට උන්වහන්සේලාට බැහැ ආහාර ගබඩා කරන්න. ඊළඟ දවස සඳහා කියලා රාත්‍රී ආහාර ගබඩා කරගෙන තියාගෙන ඉඳලා ඊළඟ දවසේ පරිහරණය කරන්න එහෙම දෙයක් කරන්න බෑ. මේ සංවිධිකාරණය කියලා එහෙම ගබඩා කරමින් රාත්‍රියක් මුළුල්ලේ ආහාරය තමා ගාව තියාගෙන අනිත් දවසේ පරිහරණය කරන්න එහෙම හැකියාවක් නැහැ. ආහාර ගබඩා කිරීමක් කරන්න බෑ. ඉතින් මේ විදිහට තවත් ඉදිරිපත් වෙනවා. දැන් ඒ කාලේ තිබිච්ච මේ විවිධ යුද්ධ, ඒ කියන්නේ එක එක අතර එක එක සත්තු අතර කිරිච්ච යම් යම් පොර, එබඳු දේවල් දකිමින්, ඒ විසූක දස්සන දකිමින් වාසය කිරීමක් උන්වහන්සේ කරන්නේ. ඒ විසූක දස්සන පටිවිරතෝ සමනෝ ගෝතම. ඊළඟට මේ එක එක අයගේ පණිවිඩ අරන් යන ගතිය. එක්කෙනෙක්ගේ පණිවිඩයක් අරගෙන අනිත් එක්කෙනාට ගෙනියනවා. එයාගේ පණිවිඩය අරගෙන මෙයාට ගේනවා. ඉතින් මෙන්න මේ විවිධ පණිවිඩ හුවමාරුවක් එහෙම කිරීමක් කරන්නේත් නැහැ. දැන් භික්ෂුන් වහන්සේලාට, උපසම්පදා භික්ෂුන් වහන්සේලාට එහෙම මෙන්න මේ පණිවිඩය අහවලාට කියන්නේ, අහවලාගේ පණිවිඩය මෙයාට කියන්නේ, එහෙම කියලා අපිට විධානයක් කරන්න බෑ. ඒක භික්ෂු විනයට පටහැනි. ඒ නිසා අපිට උන්වහන්සේලාට වැඩ කියන්න හැකියාවක් නැහැ. ගිහි පින්වතුන්ට බෑ භික්ෂුන් වහන්සේගෙන් වැඩක් කියන්න. මෙන්න මෙහෙම කරන්න කියලා විධානයක් කරන්න බෑ. එතකොට එහෙම මෙතෙන්දි මේ උදාහරණයක් වශයෙන් අපිට ගන්න පුළුවන් මෙන්න පණිවිඩයක්. මෙයාගේ පණිවිඩේ මෙන්න මෙයාට අහවලාට කියන්න. එයාගේ පණිවිඩේ මෙයාට කියන්න කියලා. ඉතින් එහෙම පණිවිඩ හොමාරුවක් කරන්න එහෙම පැත්තක් මේ භාගතුන් වහන්සේ කරන්නේ නැහැ කියලා උන්වහන්සේට ප්‍රශංසා කරනවා. උච්චාසයන මහාසයන පටිවිරතෝ සමනෝ ගෝතම. මේ උච්චාසයන මහාසයන සම්බන්ධයෙන් විවිධාකාර උච්චාසයන තියෙනවා, මහාසයන තියෙනවා. යම් යම් කැටයන් කපපු දේවල්, ඊටාම මේ සුකොබෝ කී අන්දමින් ඇතිරීදී අතුරුපු දේවල්, ඉතින් මේ උගක් විස්තර තියෙනවා. ඉතින් මේ වගේ සුකොබෝගී ඒ සයනයන් පරිහරණයක් භාගතුන් වහන්සේ කරන්නේ. ඒ වගේමයි මණ්ඩන විභූෂණ නට්ඨානානු යෝගා පටිවිරතෝ සමනෝ ගෝතම. දැන් මේ කය පරිහරණය කරද්දී, කය සරසන්න, කය තව තව ලස්සන කරන්න, එහෙම දෙයක් උන්වහන්සේ යෙදෙන්නේ නැහැ. ඊළඟට දැන් අපි කතා කරන්නේ, හුඟක් වෙලාවට අපි දෙදෙනෙක් එකතු වුණාම, තුන්දෙනෙක් එකතු වුණාම, පිරිසක් එකතු වුණාම විවිධ දේවල් කතා කරනවා. ඉතින් අද කාලේ වචන වලින් කියනවා අපි දේශපාලනය ගැන කතා කරනවා, ආර්ථිකය ගැන කතා කරනවා. එහෙමත් නැත්නම් රට රටවල් වල තියෙන ප්‍රශ්න ගැන කතා කරනවා, රජවරු ගැන කතා කරනවා, ජනාධිපතිවරු ගැන කතා කරනවා, මැතිවරු ගැන කතා කරනවා, ඇමතිවරු ගැන කතා කරනවා, පොරු ගැන කතා කරනවා, කාලගුණය ගැන කතා කරනවා, නියඟය ගැන කතා කරනවා, වැස්ස ගැන කතා කරනවා. ඉතින් අපි මේ කතා කරන ඔක්කොම වගේ හැබැයි මේ දහමේ එනවා බුදුහාඳුරු ඒවට මුල් තැනක් දීලා ඒවා කතා කරන්නේ නැහැ. තිරච්ඡාන කතාය පටිවිරතෝ සමනෝ ගෝතම. 32ක් කතා එතන අන්තර්ගත වෙනවා. 23 කතාව කියලා කියනවා. මේ කතා කරද්දී බුදුරජාන් වහන්සේ මේ 23 කතාවෙන් ඉවත් වෙලා තමයි කතා කරන්නේ. ඉතින් ඒක ඇත්තරම බුදුරජාන් වහන්සේ අගය කරපු කතා 10ක් දහමේ ඉදිරිපත් වෙනවා. අප්පිච්ච කතා, සන්තුට්ටි කතා, විරිය ආරම්භ කතා, ඔය විදිහට කතා 10ක් උන්වහන්සේ අගය කරපු කතා 10කුත් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒවා බුදුහාඳුරෝ කතා කරනවා. ඒවා තමයි දේශනා කරන්නේ. ඒවා තමයි භික්ෂුන් වහන්සේලාට උන්වහන්සේව ඇසුරු කරන පිරිසට අහන්න ලැබෙන්නේ. ඒ වෙනුවට අර සාමාන්‍ය ලෝකයා කතා කරන මේ තිරස්චාන කතා, 23 කතා, ඒ පෘථග්ජන කතා උන්වහන්සේ කතා කරන්නේ නැහැ. ඒවෙන් ඉවත් වෙලා තමයි වාසය කරන්නේ. ඊළඟට මේ ඔවුනොවුන් බිඳවන, ඔවුනොවුන් අතර ඇති වෙන යම් යම් විවාද, එහෙම දේවල් උන්වහන්සේ කතා කරන්නේ නැහැ. නැතම් කෙනෙක් විවාදවලට යනවා. ඔයා කියපු දේ දැන් මම මේ ප්‍රතිෂ්ඨේප කරනවා. මෙන්න මේ කාරණා නිසා මම ඔබව අභියෝගයට ලක් කරනවා. අභිභවා යනවා. ඔයා කලින් මෙහෙම කිව්වා, දැන් මෙහෙමයි කියන්නේ. ඒ නිසා සම්පූර්ණයෙන් මේ මතය වැරදි. මේ විදිහට අපිට පුළුවන් එක්කෙනෙක් කියන මතය අල්ලගෙන අපි ඊට වඩා ප්‍රතිවිරුද්ධ මතයක් ඉදිරිපත් කරමින් විවාදයට යමින් එයාව හෙලා දකිමින් අපේ මතය දිනවන්න, අපි ඉස්මතු වෙන්න, මෙහෙම විවාද කරන්න කෙනෙකුට පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ විවාද වලින් එබඳු අනිත් කෙනෙක්ව තලන, පෙළන, වැඩපවත්වන, යටපත් කරන එබඳු කතා වලින් සම්පූර්ණයෙන්ම ඉවත්ව වාසය කරනවා. විග්ඝාහික කතාය පටිවිරතෝ සමනෝ ගෞතම. දැන් ඊළඟට තවත් මේ භික්ෂූන් වහන්සේලාට අදාළ කොටසක් ඉතින් මෙතන දැන් මේ අපි විස්තර කරගෙන යන්නේ උපසම්පදා සීලයට අදාළ කොටස් ටිකක් තමයි කතා කරන්න තියෙන්නේ මුලින්ම. කුහනා ලපනා පටිවිරතෝ සමනෝ ගෝතමෝ. දැන් අපිට තියෙනවා ඇතම් කෙනෙක්ගේ යම් සිනියක් කපටි හැඟීම්. යම් මවාපෑම් තියෙනවා. රංගපෑම් තියෙනවා. අනිත් අයගේ හිත දිනා ගන්න නිකන් රංගපානවා. අනිත් අයගේ හිත දිනා ගන්න නිකන් මවාපානවා. නැති ගුණ පෙන්නනවා. ඊළඟට සමහර විට තමන්ගාව ඒ තරම්ම සීලයක් නැහැ හැබැයි සිල්වත් වගේ පේන්න ඉන්නවා. ඒ තරම්ම සමාධිමත් බවක් නැහැ හැබැයි සමාධිමත් බවක් හඟවනවා. එහෙමත් නැත්නම් අපි හිතමු ධ්‍යාන අභිඥා ඒවා නැහැ හැබැයි ඒවා තියෙනවා කියලා කියාපානවා. මාර්ගඵල ආදී දේවල් නැහැ හැබැයි ඒවා තියෙනවා කියලා කියාපානවා. ඉතින් මේ වගේ අර ලාභ සත්කාර ලබා ගන්න අනිත් අයගේ කීර්තිය අනිත් අය අතර කීර්තියක් ලබා ගන්න ඉතින් භික්ෂුන් වහන්සේ කෙනෙකුට පුළුවන් ඔය වගේ ඕනනම් මවාපෑම් කරන්න, රඟපෑම් කරන්න. ඒ වගේම ලාභ සත්කාර අභිලාෂයෙන් යම් යම් විදිහට අනිත් අයට වක්‍රෝක්තියෙන් කතා කරන්නත් පුළුවන්. හැබැයි බුදුරජාන් වහන්සේ මේ සියල්ලෙන් ඉවත්ව වාසය කරනවා. කුහනා ලපනා පටිවිරතෝ සමනෝ ගෞතම. මේ විදිහට මේ මජ්ක්‍ධිම සීලය අර කලින් කියපු සීලයට වඩා ටිකක් පුළුල්ව විස්තර වෙනවා. මේ බුදුරජාන් වහන්සේ ඊටාම සියුම් මන්දමින් සීලය විග්‍රහ කරගෙන යනවා. මේ සියුම් මන්දමින් විග්‍රහ කරගෙන ගියත් හැබැයි මතක් කරන කාරණාව තමයි මේ මේවා මුල් කරගෙන තමයි මේ භාගතුන් වහන්සේ සාමාන්‍ය පෘථග්ජනයා ප්‍රශංසා කරන්නේ. වෙයි ඒ අයට තේරෙන්නේ නැහැ බුදුරජාන් වහන්සේ මේ ලෝකයේ තුල කරපු මෙහෙය ගැඹුරින් එයාට තේරෙන්නේ නැහැ. කොයිතරම්නම් ගැඹුරකින් අර භික්ෂූන් වහන්සේලා අතර ඇති වෙන මත ගැටුම්, එහෙමත් නැත්නම් බ්‍රාහ්මණීන් අතර ඇති වෙන මත ගැටුම්, එහෙම නැත්නම් පරිබ්‍රාජකයන් අතර ඇති වෙන මත ගැටුම්, ඒ විවිධ දෘෂ්ටීන් මුල් කරගෙන ඇති වෙන මත ගැටුම්, ඒ සියල්ල සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම මේ බුදුරජාන් වහන්සේ විසින් කරන ලද මෙහෙයක්. නමුත් අපිට ඒව සම්බන්ධයෙන් ඒ තරම්ම හැඟීමක් නැහැ. ඉතින් ඇත්තටම එතෙන්ට තමයි දැන් මේ ටික ටික බුදුහාමුදුරුව අපිට මේ සූත්‍රය තුල අපිව අරගෙන යන්නේ. ඒ කියන්නේ උන්වහන්සේගේ බුද්ධ ඥානය, ඒ බුද්ධ ඥානයෙන් දැකලා අපිට වර්ධන තැන් වලින් අපිව ගලවගත් ආකාරය, මේක දින වැරද්ද පෙන්නපු ආකාරය තමයි පොඩ පොඩ ඉස්සරහදී ඉදිරිපත් කරලා තියෙන්නේ. අන මහා සීලය සම්බන්ධයෙන් තිරච්ඡාන විජ්ජාය මිච්ඡා ජීවේන ජීවිතං කප්පේත්. දැන් ඇතම් කෙනෙක් ඉන්නවා මේ විවිධාකාර හෝම කරමින් යාග කරමින් විද ශාස්ත්‍ර කියමින් එහෙමත් නැත්නම් විවිධාකාර මේ බොහොම පහත්න්වේ විද්‍යාවන් කුසලතාවයන් ඉදිරිපත් කරමින් කටයුතු කරනවා. ඉතින් ඒක සෑහෙන විස්තර වෙනවා. දැන් මේ කාලේ වුණත් ඉතින් අපිට හිතන්න පුළුවන් අපිටම භූත විද්‍යාවක්, එහෙමත් නැත්නම් දෙවියන් පිළිබඳ විද්‍යාවක්, එහෙමත් නැත්නම් මේ සතුන් අල්ලගෙන ඒ අයගෙන් ගන්න විවිධ වැඩමුල් කරගත්ත විද්‍යාවන්, යාග හෝම, එහෙමත් නැත්නම් මේ දැකපු හීන සම්බන්ධයෙන් පලාපල කිරීම කීම, එහෙමත් නැත්නම් නක්ෂත්‍රය, ඒ වගේ හුඟා දේවල් මේ තියෙනවා. ඉතින් මේ ලෝකේ නැතුව නෙමෙයි. හැබැයි ඒ සියලු කටයුතු වලින් ඉවත් වෙලා තමයි බුදුරජාන් වහන්සේ වාසය කරන්නේ. ඉතින් මේ විදිහට අත්‍යවශ්‍ය මේ සීලය සම්බන්ධයෙන් ලොකු විස්තරයක් මෙම සූත්‍රයේ අන්තර්ගත වෙනවා. ඉතින් අපි සීලය සම්බන්ධයෙන් බුදුරජාන් වහන්සේට කරනේ ප්‍රශංසාව, බුදුරජාන් වහන්සේ ඒ තරම් අගය කරපු නැති බව තමයි මේ අනුව අපිට තේරුම් ගන්න තියෙන්නේ. නමුත් දෘෂ්ටි සම්බන්ධේ අපේ හිතවල ඇති වෙන්නේ කොහොමද මේ දෘෂ්ටියක්? ඒ කාරණාව අපිට ටිකක් විමසලා බලන්න පුළුවන්. දැන් අපි අපේ මේ ඉඳුරන් පරිහරණය කරද්දී, ඇහෙන් රූප බලද්දී, කනෙන් ශබ්ද අහද්දී, නාසයෙන් ගඳ සුවඳ බලද්දී, දිවෙන් රස බලද්දී, කයෙන් ස්පර්ශ ලබද්දී, හිතට අරමුණු ගනිද්දී. ඉතින් මේ එන අරමුණු, මේ අරමුණු වල විස්තර ඇත්ත වශයෙන්ම අපි 100%ක් සර්ව සම්පූර්ණ වශයෙන්ම ඇතුළට අරගන්න තරම් දක්ෂ නැහැ. මේ ලෝකේ තියෙන දේවල් වලින් ඊටාම ස්වල්ප ප්‍රමාණය අපිට පේන්නේ. ලෝකේ තියෙන ශබ්ද වලින් ඊටාම ස්වල්ප ප්‍රමාණය අපිට ඇහෙන්නේ. ගඳ සුවඳත් එහෙමයි, රසත් එහෙමයි, ස්පර්ශයනුත් එහෙමයි. මේ ගන්න තොරතුරුත් අපි අපේ මේ ඉන්ද්‍රයන්ට සාපේක්ෂව ඒවැය තියෙන තීව්‍රතාවයට, ඒවැය තියෙන කුසලතාවයට සාපේක්ෂව තමයි අපි ඇතුළට අරගන්නේ. මේ ඉඳුරන්ට හැකියාවක් නැහැ මේ ලෝකේ තියෙන දේවල් වල තියෙන අනිත්‍යතාවය අපිට පෙන්ලා දෙන්න. උදාහරණයක් වශයෙන් අපි ගේ අධ්‍යා බලද්දී අපිට ගේ තියෙනවා කියලා තමයි වැටහෙන්නේ. ගේ ස්ථිරව තියෙනවා. එහෙම තමයි ඉතින් අපිට වැටහෙන්නේ. අපි තුමු ඉස්සරහම කරේ පුටුවක් තියෙනවා, මේසයක් තියෙනවා. ඒක ස්ථිරව තියෙනවා. ඒක තියෙනවා කියන හැඟීමෙන් තමයි අපිට වැටහෙන්නේ. මේවැ සත්‍ය වශයෙන් තියෙන ඊටාම සියුම් අන්දමේ වෙනස් වීමක්, විපරිණාමයක්, අනිත්‍යත්වයකට භාජනය වීමක් අපිට තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ මූලික මට්ටමේදීම මෙන්න මේ සංඥා මට්ටමේදීම අපි වරද්ද ගන්න. අපි ඒකට කියන සංඥා විපල්ලාස කියලා. ඒ කියන්නේ අපිට මේ ඉන්ද්‍රයන් පරිහරණය තුලින්ම අපි සතු මේ අපේ කයට පටිබද්ධ වෙලා තියෙන මේ ඉන්ද්‍රයන් පරිහරණය තුලින්ම අපිට සත්‍ය වටහා ගන්න බෑ. ඇහෙන් බලලා මේකේ තියෙන අනිත්‍ය ලක්ෂණය වටහා ගන්න අමාරුයි. කනෙන් අහලා සමහරට මේකේ තියෙන අනිත්‍ය ලක්ෂණය වටහා ගන්න අමාරුයි. නාසයෙන් දිවෙන් කයෙන් ස්පර්ශ කළා මේවා තියෙන අනිත්‍ය ලක්ෂණය වටහා ගන්න අමාරුයි. ඒ වෙනුවට අපි මේ තොරතුරු ලබා ගන්න ඒවා ස්ථිරයි කියන සංඥාව තුල. ස්ථිර සංඥාවක් තුලයි. තමයි අපි එක තියනවා මේක දැන් මෙන්න මෙහෙමයි දැන් මෙයා උසයි දැන් මෙයා හැඩයි දැන් මෙයා කළුයි දැන් මෙයා මෙයාගේ මෙන්න මේ මේ ගති ලක්ෂණ තියෙනවා මේ මේ විදිහට අංගපසංග පිහිටලා තියෙනවා කියලා මෙන්න මේ ස්ථිර සංඥාවකින් තමයි අපි සාමාන්‍යයෙන් මේ තොරතුරු ඇතුළට ගන්න. අත් වශයෙන්ම අපි මේ ඉඳුරන්ගෙන් ගන්නෙ නිමිති. නිමිති ගොඩක් තමයි අපි ඇතුළට අරගන්නේ. මේ නිමිති ගැනීමේදී ස්ථිර සංඥාව ස්ථිර සංඥාව අත්‍යවශ්‍ය කාරණාවක්. මේ වෙනස් වෙන්න ගත්තොත් අපිට හරි අමාරුයි. දැන් ඒකයි අපි තමු දැන් උදාහරණයක් වශයෙන් අපි පිරිසක් ඡායා රූපයකට ලක් කරනවා නම් අපි මේ පිරිසට කියනවා හෙල්ලෙන්න එපා දැන් කතා කරන්න එපා අතපය හොලවන්න එපා. දැන් මේ දිහා බලා ගන්න. හෙලවෙන්නේ නැතුව ඔහොම ඉන්න. ඒකෙන් අපි යම් ස්ථිර සංඥාවක් ස්ථිර වීමක් ඒ විදිහටම සිටීමක් බලාපොරොත්තු වෙනවා. මොකද දැන් මේ සංඥාවක් තමයි අරගන්නේ. ඡායා රූපයක් කියන්නේ සංඥාවක්. ඒතර මේ සංඥාව අරගන්න නම් එතන නොවෙනස්ව තියෙන්න ඕනේ. මේ ස්ථිර සංඥාව තමයි මෙතන තියෙන්නේ. අනිච්චේ නිච්ච සංඥාවක් තමයි ඒතර අපිට තියෙන්නේ. අනිත්‍ය වූ දේවල් අපි ගන්නෙ නිත්‍යයි කියලා. ඊළඟ අපිට මේව ඇතුලේ තියෙන මේ අනිත්‍ය ලක්ෂණයක් තේරෙන්නේ නැති නිසාම විපරිණාමයක් වෙනස් වීමක් තේරෙන්නේ නැති නිසාම අපි බලාපොරොත්තු වෙනවා මේවෙන් සැපයක් දිගටේ සැපේ පැවැත්මක් ඒකෙන් දිගටම සැප මට ලැබෙවි කියලා එක්තරා අන්දමක අපේක්ෂාවක්. හැබැයි ඉතින් මේ අනිත්‍ය ලක්ෂණයට මේ අපි බලාපොරොත්තු වෙච්ච මේ සියල්ලම බඳුන් වෙනවා. ගැලවීමක් නැහැ. ඉතින් ඒ නිසාම අපි බලාපොරොත්තු වෙච්ච අපි සතුටු වෙච්ච මට්ටම ඒ ස්වභාවය වැඩි කලක් රැඳෙන්නේ නැතුව වෙනත් අන්දමකට අන්‍යතා භාවයකට ලක් වෙනවා. ඒතර ඔන්න අපේ අර කලින් තිබිච්ච හැඩතල කලින් තිබිච්ච රාමුව නෙමෙයි දැන් තියෙන්නේ. එහෙනම් අර විපරිණාමය හරහා අපේ හිතේ දුකක් හට ගන්න පුළුවන්. ඉතින් මේ සත්‍ය වශයෙන් මේවා එහෙනම් දුකකට බඳුන් වෙනවා. නමුත් මේ දුක පිළිබඳ හැඟීමක් අපිට නැතුව අපි මේවෙන් සැප බලාපොරොත්තු වෙනවා. දුක්ඛේ සුඛ සංඥාවක් තමයි අපි ගාව තියෙන්නේ. මේ සංඥා විපල්ලාසවල ඊළඟ මට්ටමක් වශයෙන් තවත් ආකාරයක් වශයෙන් විස්තර වෙනවා. මේ ඇත්ත වශයෙන්ම නම් තියෙන දුකක් විපරිණාමයක්. නමුත් ඒකෙන් අපි නම් බලාපොරොත්තු වෙන්නේ සැපක්. අපේ අපේක්ෂාව නම් සැපක්. ඊළඟට අපි හිතනවා මෙතන මම ඉන්නවා ඔතන ඔබ ඉන්නවා අතන ආරය ඉන්නවා. ඉතින් මේ දේ තමයි අපි සාමාන්‍යයෙන් අර්ථ දක්වන්නේ. ඒතර පුජ්‍යල භාවයක් පදනම් කරගෙන ආත්ම භාවයක් පදනම් කරගෙන තමයි අපි සියල්ල අර්ථ දක්වන්නේ. ඒතර මේ අර්ථ දැක්වීම තුළ අපි කෙනෙක් වෙලා පුජ්‍යලයක් වෙලා මම වෙලා තමයි අපි වාසය කරන්නේ. ඒතර මේ தත්ත්වය මුල ඉඳන්ම පුංචි කාලේ ඉඳන්ම අපිට පුරුදු කරනවා. අපිට නමක් දීලා කෙනෙක් හදලා පුජ්‍යල භාවයක් ඇති කරලා දිගට දිගට ඉතින් අපිට පුරුදු කරනවා. මේ පුරුද්ද දිගට දිගට ගියාට පස්සේ මේක මුල් බැහැ ගන්නවා. ඉතින් අපිට එතකොට දැන් මම ඉන්නවා කියන එක සාමාන්‍ය දෙයක්. ඔබ ඔතන ඉන්නවා කියන එක සාමාන්‍ය දෙයක්. ඉතින් අපි එක එක අයව වෙන් වෙන් වශයෙන් අඳුන ගන්න නම් ගම් දීලා තිනවා. ඒතර එයා එතන ඉන්නවා. ඒ නමට අයිති කෙනා එතන ඉන්නවා. පුජ්‍යල භාවය සත්වයක් කෙනෙක් පුජ්‍යලයක් මමෙක් ඉන්නවා කියන තැන තමයි අපි කටයුතු කරන්නේ. අනත්තේ අත්ත් සංඥා ඇත්ත වශයෙන්ම නම් මෙතන පුජ්‍යලයක් නැහැ. ඇත්ත වශයෙන්ම නම් මෙතන සත්වයක් නැහැ. හැබැයි අපි ගාව තියෙන එක ප්‍රතිවිරුද්ධ මෙන්න මේ ඇත්ත වශයෙන් සත්වේ පුජ්‍යලයක් මමෙක් නොමැති තැනක අපි කෙනෙක් පුජ්‍යලයක් මමෙක් ඉන්නවා කියලා හිතා ගැනීමක් ඒ විදිහට කල්පනා කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. අනත්තේ අත් සංඥා කියලා කියනවා. ඒ වගේමයි අසුභේ සුභ සංඥා. දැන් මේ ඇත්ත වශයෙන්ම මේවා තියෙන පිළිකුල් ස්වභාවයක් බලන්න තරම් වටන දෙයක් නෙමෙයි අතගාල බලන තරම් සිප වෙනඳ ගන්න තරම් දෙයක් නැහැ. නමුත් අපි ගාව තියෙන ඊට ප්‍රතිවිරුද්ධ වූ ආකල්පයක් මේවා හොඳයි මේවා සැපයි මේවා සුබයි කියන ආකල්පය තමයි තියෙන්නේ. දැන් මේ මුල්ම මට්ටමේදී ඉන්ද්‍රිය අනුසාරයෙන් අපි මේ තොරතුරු ටික සංඥා ටික නිමිති ටික ගන්නා මට්ටමේදීම අපි වරද්දගෙන තමයි ඉන්නේ. හැබැයි ඉතින් අපි මෙතනින් නතර වෙන්නේ නැහැ. අපි මොකද කරන්නේ මේ ගත්ත තොරතුරු පදනම් කරගෙන කල්පනා කරනවා. විතර්ක කරනවා. එහෙට මෙහෙට තර්ක කරනවා. මේ පැත්තට කල්පනා කරනවා මේ පැත්තට තල්පනා කරනවා. ඒත් මේ සිතුවිලි ක්‍රියාදාමයේ ගත්තොත්, චින්තන ක්‍රියාවලිය ගත්තොත් එතනත් එහෙනම් මේ වැරදි දත්ත මත පදනම් වෙච්ච සිතුවිලි දාමයක් ක්‍රියාවලියක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් එතනත් එහෙනම් අපිට වරදිනවා. චිත්ත විපල්ලාස කියලා කියනවා. ඒ කියන්නේ මේ චිත්ත විපල්ලාසය ඇති වෙන්න එක හේතුවක් තමයි එහෙනම් අපි අර ගත්ත මූලිකතරතුරු ටිකත් එකාතකින් වැරදි සාවද්‍යයි. තවත් එහාට ගිහිල්ලා හැබැයි අපි මේ ගත්ත තොරතුරු මතට මගේ මත ටිකක් මං දා ගන්නවා. මගේ රුචි අරුචිකම් ටිකක් මම ඔබා ගන්නවා. මම ගත්ත තොරතුරු ප්‍රමාණය මගේ තියෙන රාග ද්වේෂ මෝහ මත වෙනස් වෙනවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු යම් පිරිසක් එකතු වෙලා රූපවාහිනී වැඩසටහනක් බලනවා. අම්මයි තාත්තයි දුවයි පුතයි අපි තුම ආච්චි සීයයි ඔක්කොමලා ඉන්නවා. මේ වැඩසටහන බලද්දී සමහර විට මේ වැඩසටහනේ අපි හිතමු මොනවා හරි යම්සි මේ පරණ දෙයක් පෙන්වද්දී අතීතයේ වෙච්ච දෙයක් පෙන්වද්දී සමහර විට මේ ආච්චිගේ හිත සීයාගේ හිත අර අනිත්‍යගේ අයට වඩා ඒ කාරණාවට ඒ කටයුත්තට යන්න ඉඩ තියෙනවා. සමහර විට මේ වර්තමාන වශයෙන් සිද්ධ වෙන මොකක් හරි කලකෝලාහලයක් ගැන මේ පෙන්වද්දී මත ගැටුමක් ගැන පෙන්වද්දී දේශපාලනයක් ගැන පෙන්වද්දී ඉදිරි අභිවෘද්ධියක් ගැන පෙන්වද්දී සමහරට මේ අම්මගේ තාත්තගේ හිත ආච්චිගේ සීයාගේ දුවගේ පුතාගේ හිත යනවට වඩා සමහරට ඒ අයගේ හිත ඒ කාරණාවට යන්න ඉඩ තියෙනවා. අපි හිතමු සමහරට මේ කෙලිලොල් දෙයක් පෙන්වද්දී විහිළු අත්හලුවක් කරද්දී යම්සි ක්‍රීඩාවක් එහෙම කරද්දී සමහරට දුවගේ පුතාගේ හිත අර අම්මගේ තාත්තගේ ආච්චිගේ සීයාගේ හිත යනවට වඩා ඒ කාරණාවලට හිත යන්න ඉඩ තියෙනවා. එහෙනම් අපිට සාපේක්ෂව තමයි අපි මේ තොරතුරු ටික උකහා ගන්නෙ. මේ පෙන්නන සන්දර්භය අපි අපේ හිතේ තියෙන රාග ద్వේෂ මෝහ වලින් තෙත් කළා තමයි අපි ඇතුළට අරගන්නේ. ඒ අනුව තමයි අපි තීරණය කරන්නේ මේක වටිනවා, මේක වැදගත්, මේක නොවැදගත්, මේක හොඳයි, මේක නරකයි කියලා අපි මතක තියාගන්න වටිනකමක් දෙන්න. මේ ඔක්කොටම අපි භාවිතා කරන්නේ මේ අපේම හිතේ තියෙන එක්තරා අන්දමක රාග ద్వේෂ මෝහ ස්වභාවයක්. අපි එකිනෙකා මත ඒවා වෙනස් වෙනවා. මම තොරතුරු මතක තියාගන්න යොදාගත්තේ මගේම රාග ද්වේෂ වලට අනුරූප අන්දමින් මම වටිනාකමක් දීපු ටික. අම්මටයි තාත්තටයි මතක හිටින්න එක ටිකක්. ආච්චිටයි සීයටයි මතක හිටින්න තව ටිකක්. දුවටයි පුතාටයි මතක හිටින්න තවත් ටිකක්. සමහර විට අපි එකම වයසේ ඉන්න දෙන්නෙක් ගෙවුණත් ඒ අයගේ තියෙන රුචි අරුචිකම් අනුව තමයි අපි මේ තොරතුරු ටික අරගන්නේ. ඒ නිසා මේ පුජ්‍යලයින් දෙන්නෙක් එකම වස්තු අධ්‍යා බැලුවට එකම කරුණක් දිහා ඇහුවට ඒ අන්දමින්ම නෙමෙයි ඒ අයට වැටහෙන්නේ, ඒ අන්දමින්ම නෙමෙයි ඒ අයගේ හිතවල ඒවා ගබඩා වෙන්නේ, ඒ අන්දමින්ම නෙමෙයි ඒවා එයා ඇතුළට අරගන්නේ. මේ ඇතුළට ගන්න තොරතුරු ප්‍රමාණය වේවා, ඒවට තියෙන ඒවට දෙන වටිනාකම වේවා සම්පූර්ණයෙන්ම අපේ හිත ඇතුළේ තියෙන රාග ද්වේෂ මෝහ වලින් තමයි තීරණය වෙන්නේ. ඒ නිසාමයි ඔය මහාවේදල සූත්‍රයේදී එහෙම සඳහන් වෙලා තියෙන්නේ, රාගෝඛෝ ආවුසෝ නිමිත්ත කරනෝ දෝසෝ නිමිත්ත කරනෝ මෝහෝ නිමිත්ත කරනෝ. මේ රාගයෙන් තමයි නිමිති කරණයක් සිද්ධ වෙන්නේ. අපි තුල රාගය තියෙන තා අපි නිමිති ගන්න වෙහසෙනවා. අපි තුමු දැන් අපි කෙනෙක් දිහා බලද්දී මගේ හිතේ යාට ඇල්මක් තියෙනවා නම් මම ඊට අනුරූපව යාගේ තියෙන ලස්සන බලන්න, හැඩරුව බලන්න, අංගපසංග බලන්න පෙළඹෙනවා. මගේ හිතේ යාගේ තියෙන අකමැත්තක් නම් ඊට අනුරූපව මෙයාගේ තියෙන යම්සේ කැතක් දකින්න, යම්සේ අඩුපාඩුවක් දකින්න මගේ හිත පෙළඹෙනවා. ඒතර මේ හිත ඇතුළේ තියෙන රාගය තමයි තීරණය කරන්නේ මම කොහොමද යා දිහා බලන්නේ. හිත ඇතුළේ තියෙන ද්වේෂය තමයි තීරණය කරන්නේ මම කොහොමද මෙයා දිහා බලන්නේ. තම රාගයේ මුල් වෙනවා මේ නිමිතිකරණයට, නිමිති අරගැනීමට. ද්වේෂයේ මුල් වෙනවා නිමිති අරගැනීමට. මෝහයේ මුල් වෙනවා නිමිති අරගැනීමට. ඉතින් මෙන්න මෙහෙම ගත්ත නිමිති ගොඩක් තමයි එහෙනම් අපි මේ ඇතුලේ දාගෙන ඉන්නේ. ඒ ටික තමයි අපි මේ මතක තියාගෙන ඉන්නේ. ඒක මත පදනම් වෙලා තමයි අපි හිතන්නේ. එතකොට මේ හිතන යන්ත්‍රයේ සම්පූර්ණයෙන්ම නම් සාවද්‍ය යන්ත්‍රයක්. අර තොරතුරු ඒ විදිහටම අරගෙන ඒකට අපි දාලා පරිහරණය කරනව නෙමෙයි. ඒ ගත්ත තොරතුරුත් අපි අරගෙන තියෙන වගේ දෙන රුචි අරුචිකම් රාග ද්වේෂ මෝහ වලට අනුරූපව ඊට මම ඊට දෙන අර්ථකතනත් එකිනෙකාට වෙනස්. ඒ අර්ථකතන වලට අනුව අපේ දීපු ඇලුම් ගැටුම් වලට අනුව තමයි දැන් මම මේවා ගැන තව තව කල්පනා කරන්නේ. ඒතර මේ සම්පූර්ණම චිත්ත විපල්ලාස මට්ටම සම්පූර්ණම එතකොට නිකන් එකාතකින් කියනවා නම් සාවද්ද මට්ටමක් කියන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම තොරතුරු ගන්න මට්ටමේදීත් අපි වරද්ද ගත්ත සංඥා විපල්ලාස කියලා. තවදුරටත් ඒක විකෘතියකට ලක් වෙනවා අපි ඇතුලෙන් අපේම අතින් දාන තව ගොඩක් කරුණු නිසා. දැන් ඊට පස්සේ මෙහෙම අපි අරගෙන දැන් ඉතින් අපි කල්පනා කරනවා. ඒ කල්පනා කරද්දී අතීතයට මුල් කරගෙන කල්පනා කරනවා, අනාගතයට අල්ලගෙන කල්පනා කරනවා, වර්තමානයේ මගේ තියෙන රුචි අරුචිකම් අනුව මම කල්පනා කරනවා. මේ කල්පනා කිරීම අපි කියන ප්‍රපංච කරනවා කියලා. එක එක අතට විහිද යනවා. ඒවා ඒ තරම්ම පිළිවෙලක් නැහැ. ඒවා ඉතින් මම මූලික කරගෙන, කෙනෙක් මූලික කරගෙන, මම මෙතන ඉන්නවා කියාගෙන, එයා එතන ඉන්නවා කියලාගෙන පුජ්‍යල භාවයක් තනාගෙන තමයි අපි ඉතින් කල්පනා කරන්නේ. දැන් මෙහෙම කල්පනා කරගෙන කල්පනා කරගෙන කල්පනා කරගෙන ගිහිල්ලා අන්තිමට ඔන්න අපි තීරණයක් කරගන්නවා. යම්සේ නිගමනයක් කරනවා. අපි ඒ ගන්න නිගමනය, ඒ ගන්න තීරණයත් සම්පූර්ණයෙන්ම සාවද්ද වෙන්න පුළුවන්. ඒ අපි කරපු හිතා ගැනීම, එහෙමත් නැත්නම් අපි ඒ කරපු උපකල්පන මත පදනම් වෙලා තමයි අපි යම්සේ තීරණයක් ගත්තේ. යම්සි අදහසක් කියලා අපි ඉදිරිපත් කරන්නේ, මගේ මතය කියලා ඉදිරිපත් කරන්නේ, මගේ දැක්ම, මගේ දෘෂ්ටිය කියලා ඉදිරිපත් කරන්නේ. මෙතනත් ඉතින් අපිට වරදිනවා. ඒකට කියනවා දෘෂ්ටි විපල්ලාස කියලා, දිට්ඨි විපල්ලාස කියලා කියනවා. ඊට මෙන්න මේ දිට්ඨි විපල්ලාස සම්පූර්ණයෙන්ම එකාතකින් කියනවා නම් හරිම භයානකයි. මොකද ඒවා බොහොම දැඩිව අපි ග්‍රහණය කරගන්නවා. දිට්ඨි උපාදාන මට්ටමක් ඊට පස්සේ ඉතින් අපිට කතා කරන්න සිද්ධ වෙනවා. මේ දෘෂ්ටීන් අපි උපාදාන කරගන්නවා. දෘෂ්ටීන් දැඩිව ග්‍රහණය කරනවා. තේනවා මේ මිනිස්සෙන්ට සමහර දාට අර කාම භෝගී දේවල්, ලස්සන ලස්සන දේවල්, ගඳ සුවඳ රස ස්පර්ශ ඒවා නැතත් මේ දෘෂ්ටීන් දැඩිව ග්‍රහණය කරගෙන ඔවුනොවුන් මරා ගැනීම, ඔවුනොවුන් එන කොටා ගැනීම, ඔවුනොවුන් විරසක වීම බහුලව දක්නට ලැබෙනවා. ඉතින් ඒකයි අර අපි මින්ද කලින් මතක් කරපු ඒ කාරණාවදි තියෙන්නේ. මේ සාමාන්‍ය ගිහි මිනිස්සුන්, පෘථග්ජන මිනිස්සුන් මේ කාමභෝගී දේවල් වලට ගහ ගන්නවා කියන එක, බැන ගන්නවා කියන එක, රණ්ඩු කරනවා කියන එක ඉතින් හිතා ගන්න පුළුවන්. හැබැයි ඉන් එහා ගිහිල්ලා ඒවයේ ඒ තරම් වටිනකමක් නොදැන, නොදක තවත් පිරිසක් ආධ්‍යාත්මික ජීවිතයට ගැඹුරු වෙලා, හැබැයි ඒ අයට පහළ වෙච්ච අදහස් දැඩිව ග්‍රහණය කරගෙන, ඒ අයගේ හිතවල ඇති වෙච්ච නිගමන දැඩිව ග්‍රහණය කරගෙන, ඒ අයගේ හිතවල ඇති වෙච්ච දෘෂ්ටීන් දැඩිව ග්‍රහණය කරගෙන එකාතකින් පුදුමාකාර දෘෂ්ටි ජාලාවක පැටලෙනවා. ඒත් මේ දෘෂ්ටි ජාලාවක පැටලීම සම්බන්ධයෙන් තවත් කාරණා රසක් සබ්බාසෝ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. ඒ තමයි දැන් අපි හිතාගෙන ඉන්නේ මම දැන් හිටියා කියලා. එහෙම නැත්නම් මම හිටියේ නැද්ද කියන ප්‍රශ්නයක් තියෙනවා. අපි මේ ගන්නෙම සම්පූර්ණ සිද්ධි දාමයේම ආත්ම දෘෂ්ටියක් මත පදනම් වෙලා කෙනෙක් පුජ්‍යලයක ඉන්නවා කියන පදනම මත එයාට කල්පනාවක් ඇති වෙන්න පුළුවන් අතීතේ මුල් කරගෙන. අතීතේ මම හිටියද? අතීතේ මම හිටියේ නැද්ද? අතීතේ මම කවුරු වෙලාද හිටියේ? අතීතේ මම කොහොමද හිටියේ? මම සැප වින්දාද, දුක් වින්දාද? ඒ විදිහට. ඒක අතීතේ ඒ හිටපු මම කොහෙන්ද එතෙන්ට ආවේ කියලා මෙන්න මේ වගේ පස් ආකාරයකින් අපිට අතීතයේ මුල් කරගෙන හිතේ සැක යම් යම් අදහස් අයෝනසෝ මානසිකාරය ඇති වෙන්න පුළුවන්. අනාගතය සම්බන්ධුනුත් එහෙමයි. අනාගතේ මම ඉඳීවිද? අනාගතේ මම ඉන්න එකක් නැද්ද? අනාගතේ මම කවුරු වේවිද? අනාගතේ මට කොහොම වේවිද? අනාගතේ ඒ මම යම් හෝ කෙනෙක් වුණා නම් ඊට පස්සේ මට මොකක් වේවිද? මේ විදිහට මේ අනාගතේ මුල් කරගෙනත් මම කියන සංකල්පය අපි හදාගෙන පුජ්‍යල භාවයේ තනාගෙන මගේ හිතේ විවිධ අදහස් පහළ වෙන්න පුළුවන්. වර්තමානියත් එහෙම තමයි. වර්තමානයේ මම ඉන්නවද? මම නැද්ද? මම කවුද? මට දැන් කොහොමද? අතීතයේ කොහොම ඉඳලාද මම මේ වර්තමානයේ මේ තත්ත්වයට පැමිණියේ? මේ භවයෙන් චුත වුණාට පස්සේ, මිය ගියාට පස්සේ මම ඊළඟට කොහෙද යන්නේ? මේ විදිහට මේ වර්තමානයේ මුල් කරගෙනත් හය ආකාරයකින් අපේ මේ ආත්ම දෘෂ්ටිය, මමත්වය, මම කෙනෙක් පුජ්‍යලයක් මූලික කරගෙන කල්පනා කරන්න ගිහිල්ලා, හිතන්න ගිහිල්ලා, ප්‍රපංච කරන්න ගිහිල්ලා අපි පුදුම විදිහට දෘෂ්ටි ජාලාවක පැටලෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ කියනවා මේක පුදුම දෘෂ්ටි ජාලාවක්, මේක පුදුමාකාර දෘෂ්ටි කාන්තාරයක් කියලා ඉතින් මතක් කරනවා. ඒ නිසා මේ අයෝනසෝ මානසිකාරය මේ හැම දෙයකටම මුල් වෙනවා කියන්න පුළුවන්. මොකද අපිට මූලික වෙලා තියෙනවා අර මුලින් කතා කරපු සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස. මොකද අපි බලන්නේ මේ මතු පිට විතරයි. අපි බලන්නේ නිකන් පිට පොත්ත විතරයි. මේකේ ගැඹුරක්, මේකේ හේතු දකින්න තරම් අපි වෑයම් කරන්නේ නැහැ. අපේ ඉඳුරන් හරහා ඒවා දැක ගන්නත් අපහසුයි, අමාරුයි. ඒ නිසා අපි අර ඉඳුරන්ට ගෝචර වෙන මතු පිට පොත්ත, උඩ පොත්ත විතරයි අපිට අහුවෙන්නේ. ඒක මත පදනම් කරගෙනයි අපි සංඥා අරගන්නේ. අපේ තියෙන රුචි අරුචිකම් මේකට ඇතුළත් කළායි අපි හිතා බලන්නේ. ඒවා මත පදනම් වෙලයි අපි නිගමනයේකට, දෘෂ්ටියකට, දැක්මකට පැමිණෙන්නේ. ඒ නිසා අපිට සෑහෙන වරදිනවා. ඒ වරදින ආකාරය නම් අපි තේරුම් ගන්න ඕනේ. වැරදිලාද දැන් ඉන්නේ කියලා හිතා බලන්නත් පුළුවන්. ඒ වගේම අපි තුල යම් දෘෂ්ටිගත වීම් තියෙනවා. දෙඩිව ග්‍රහණය කිරීම තියෙනවනේ. මම ගත්ත අදහස කිසිසේත්ම වෙනස් කරන්නේ නැතිව දැඩිව ඒ අදහසම මම ඉස්සරහින් තියාගෙන ඒ අදහසම ආරක්ෂා කරමින් ඒ ගත්ත දෘෂ්ටියම රැක ගන්න වෑයම් කරමින්ද මම කටයුතු කරන්නේ. ඉතින් ඔය වගේ පැති එනම් අපිට හිතලා බලන්න සිද්ධ වෙනවා. එතකොට මේ උපාදාන කිරීම වලදී අපි මේ කාමයන් විතරක් නෙමෙයි උපාදාන කරන්නේ. අඹ දරුවන්, රැකී රක්ෂා, යාන වාහන, වස්තුව, නිලය, ඒ මේ අපි කියමු කීර්තිය, මේ මේවා පමණක් නෙමෙයි කෙනෙක් උපාදාන කරන්නේ. මේ දෘෂ්ටින් උපාදාන කරනවා. සභාවට තමන් ආරක්ෂා කරන සීලය ඒකත් උපාදාන කරනවා. තමන් තුළ යම් හැකියාවක් තියෙනවා නම් ඒකත් උපාදාන කරනවා. දැන් මේ දෘෂ්ටි උපාදානය සමහර විට අත්වාද උපාදානය දක්වා පැතිරෙනවා. ඒ කියන්නේ මම කෙනෙක් වෙමි, මම මෙතන ඉන්නවා, මම ඇවිල්ලා අහවලා කියලා ඒ දැඩිවගත් මමත්වය, දැඩිවගත් පුද්ගල භාවය දැඩිව අරගෙන අපි ඒක උපාදාන කරගෙන ඒක මත පිහිටාගෙන තමයි අර දෘෂ්ටි ආරක්ෂා කරන්නත් පෙළඹෙන්නේ. මොකද ඒ දෘෂ්ටිය පරාදුනොත් මම පරාද වෙනවා. සමහර විට අපි දැන් යමස සාකච්ඡාවට සම්බන්ධලා ඉන්න පුළුවන්. මගේ අදහස මම දැන් ඉදිරිපත් කරනවා. හැබැයි පිරිස අතරින් ඊට වඩා හොඳ අදහසක් ඉදිරිපත් වුනොත් සමහර විට මම මගේ අදහස පැත්තකට දාලා අර නිවැරදි මගේ අදහසට වඩා වටිනා අදහස පිළිගන්න මැලි වෙන්නේ මේ සමහර දෘෂ්ටියටම තියෙන ඇල්ම නිසාම නෙමෙයි. ඒ දෘෂ්ටිය ඉදිරිපත් කරපු මම මට යම්සි පහරක් වදිනවා. මට වඩා එයා දැන් ඉස්සරහට එනවා කියන අන්නේ පුජ්ජල භාවය, මමත්වය, අත්වාද උපාදානයක් මේකට දැන් හරස් වෙනවා. ඒස බැලුවාම හරිම සංකීර්ණයි. අපි මේ දෘෂ්ටි උපාදාන කරගෙන ඉඳද්දී ඒක තුලින් අපි කෙනෙක් හදා ගැනීම, පුජ්‍යල භාවයක් තනා ගැනීම, ඒ උපදීන් තනා ගැනීම, ඊට පස්සේ ඒක ආරක්ෂා කරන්න, ඒ තනාගත් පුජ්‍යල භාවය ආරක්ෂා කරන්න අර දෘෂ්ටිය අතහරින්න නැතුව ඒකම අල්ලගෙන වාසය කිරීම ඒක අතකින් සුදුසුආකාරයෙන් තොණ්ඩුවකට අහුනා වගේ තමයි. අර සංඥා විපල්ලාස මට්ටමේදී, චිත්ත විපල්ලාස මට්ටමේදී කෙනෙකුට සමහරවිට ගැලවෙන්න අපහසුත් නැහැ. යම්සිසත් පුරුෂයෙක් ඇවිල්ලා කියලා දුන්නොත්, කල්යාණ මිත්‍රයෙක් ඇවිල්ලා කියලා දුන්නොත් සමහර විට අපිට ඉඩක් තියෙනවා පොඩ්ඩක් හිතලා බලන්න. හැබැයි අර දෘෂ්ටි මට්ටමට ගියාට පස්සේ ඒක දැඩිව ග්‍රහණයක් සිද්ධ වෙලා තියෙනවා. හිතේ මුල් බැහැගෙන තියෙනවා. ඒ විදිහෙම කල්පනා කිරීම සිද්ධ වෙනවා. ඉතින් එතකොට හරි අමාරුයි ඒකින් ඉවත් කරන්න. ඒ නිසා ඇතැම් අවස්ථාවවලදී බුදුරජාණන් වහන්සේ මේ මිත්‍යා දෘෂ්ටික වීම බොහොම ගැඹුරු මට්ටමේ අකුසලයක් වශයෙන් පෙන්වා දීලා තියෙනවා. අකුසල කර්මපතයක් වශයෙන් පෙන්ලා දීලා තියෙනවා. ඒ නිසා අපි උත්සාහන්ත වෙන්න තියෙන්නේ අපි ඉදිරියට තවදුරටත් මේ බ්‍රහ්මජාල සූත්‍රය මුල් කරගෙන අපි මේ බලමු විමසලා මොන මොන විදිහට මොන මොන අන්දමේ දෘෂ්ටීන් මේ ලෝකයේ තුල පවතිනවද, බුදුරජාණන් වහන්සේ සියල්ල කොහොමද නිෂ්ප්‍රභා කරන්න කියන එක අපි සාකච්ඡා කරමු. අපේ හිතවල මේ දෘෂ්ටි ඇති වෙන ආකාරය, ඒවා අපි වැරදි විදිහට අගය කරන ආකාරය, උපාදාන කරන ආකාරය, කෙනෙක් පුජ්‍යලයක් හදාගෙන ඊළඟට ඒවා රැක ගන්න දඟලන ආකාරය, ඒවත් ඉතින් අපි තේරුම් ගත්තොත් තවදුරටත් අපිට ප්‍රායෝගිකවත් මේ බ්‍රහ්මජාල සූත්‍රයෙන් ප්‍රයෝජන ගන්න අවස්ථාව සැලසෙනවා. ඉතින් එහෙනම් ඉදිරියේදී අපි තව ටිකක් මේක විස්තර වශයෙන් මේ සූත්‍රය තුළ මේ සාකච්ඡා කරන දෘෂ්ටීන් ටිකක් තේරුම් ගන්න වෑයම් කරමු. ඒ සඳහා අවස්ථාව ඉදිරියට තබාගෙන අද ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.